අපි ඊළඟට මුචිබ්බ රහමන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් තියෙනවා.
ස්තුති ගරු සභාපතිතුමියනි මම හිතන්නේ අපි හිතවත් මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය සම්පූර්ණයෙන්ම කතා කරේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න ගැන තමයි ඔබතුමා කතා කරේ. අද මේ ආලංකා ගනුදෙනුව ගැන නෙමෙයි පැරිහැරයක් එතුමා මම එක්සත් ජාතික පක්ෂය ගැන හරි උනන්දුවකින් කතා කරා. අපි ස්තුතිවන්ත වෙනවා එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා ජයග්‍රහණය කරලා අද ඒ පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ ඉඳන් හරි එක්සත් ජාතික පක්ෂය ගැන උනන්දු වීම ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම එතුමා කිව්වා ගරු සභාපතිතුමියනි දැන් මේ එක්සත් ජාතික පක්ෂය ගැන චෝදනා කරලා මෙයා මුදල් පනත ගැන. දැන් අපි දන්නවා මේ ආණ්ඩුව බලයට එනකොට අපි සියලු දෙනාටම කිව්වේ මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ආණ්ඩුවට හැකියාව තියෙනවා. ඒ සියලු දේවල් කරන්න පුළුවන් කියලා නොයෙකුත් දේවල් කියලා මම කයිවාරු ගහලා තමයි ආවේ. අද ඇවිල්ලා මුදල් පනත ඉදිරිපත් කරලා මුදල් පනත විසර්ජන පනත එක ඉල්ලාස් කරගත්තා. අපි පැහැදිලිව කිව්වා අපි විපක්ෂයේ ඉඳන් මේ රටේ ජනතාවගේ සහන වෙනුවෙන් මේ ආණ්ඩුව ගේන හැම දෙයකටම අපි සහයෝගය දෙන්න ලෑස්ති. නමුත් ඒ සහන මුවාවෙන් වෙන වෙන දේවල් කරන්න ලෑස්ති වෙනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැයි කියලා. පැහැදිලිවම අපි පෞගිය ඔක්තෝබර් මාසේ මේ ඡන්දේන හින්දා අප්‍රේල් මාසේ අවසාන වෙනකන් අපි විසර්ජන පනතක් ඉදිරිපත් කරලා තිබුණේ. එහෙම පනතක් ඉදිරිපත් කරලා තියෙද්දි තමයි ආණ්ඩුව නැවත විසර්ජන පනතක් ඉදිරිපත් කරේ මොකටවත් නෙමෙයි. එකක් ආණ්ඩුවේ ණය සීමාව වැඩි කරගන්න. ඊළඟට මුදල් ටික අල්ලගෙන මේ මහා ඡන්දේට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඡන්ද ටිකට ලබා ගන්න මුදල් වියදම් කරන්න තමයි ආණ්ඩුව උත්සාහ දරුවේ. නමුත් කොමාරියේ උත්සාහය ගෙනල්ලා අන්තිමට ආණ්ඩුව අඩියක් පස්සට තියලා ඒකද ඉල්ලාස් කරගත්තා. ඒ ඉල්ලාස් කර ගැනීම තුළ ආණ්ඩුව පණිවිඩයක් දුන්නා මේ රටේ ජනතාවට. ආණ්ඩුවේ නොහැකියාව ගැන ආණ්ඩුව අද ප්‍රදර්ශනය කරා. මොකද අපි දිනසිය ආණ්ඩුවේ 48 දෙනයි හිටියේ. අපි 48 තියාගෙන අපි අයවැයක් ඉදිරිපත් කරා. දිනසිය ආණ්ඩුවේ අපි බලයට ඇවිල්ලා ඒ අවුරුද්ද සඳහා අපි අයවැයක් ඉදිරිපත් කරලා තමයි අපි ආණ්ඩුවක් හැටියට අපි ඉස්සරහට ගියේ. නමුත් මේ ආණ්ඩුව මාස 3ක කාලයක් අද වෙනකොට බලේ හිටියා අයවැයක් ආණ්ඩුවට ඉදිරිපත් කරගන්න බැරුව ගියා. අපි ඉදිරිපත් කරපු විසර්ජන පනතත් සංශෝධනය කරලා ඒකත් ණය ටික වැඩි කරගන්න ආණ්ඩුව උත්සාහයක් දරුවා. ගරු සභාපතිතුමනි අද මේ විවාදයේදී අපි සම්බන්ධ වෙලා ඉන්නේ විශේෂයෙන්ම මේ එයාලංකා මේ ගනුදෙනු සම්බන්ධව. සභාපතිතුමියනි අද මේ එයාලංකා ගනුදෙනුව ගැන අපි සියලු දෙනාම හුඟක් දේවල් අපි කතා කරනවා. ඒ ගනුදෙනුව අද වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන දිවිදි අපි බැලුවම අපිට පේනවා මේකේ ආරම්භය 2013 වර්ෂයේදී. 2013 වර්ෂයේදී මේ සිදුවෙච්ච ගනුදෙනුව ගැන අපේ ආණ්ඩුව බලයට ආවට පස්සේ විශේෂයෙන්ම එයාලංකා සමාගමේ දූෂණ වංචා හොයන්න එදා ජේසි වැලියමුණ නීතිඥ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සිව්පුද්ගල කමිටුවක් පත් කරා. ඒ කමිටුව පත් කරලා 2015 මාර්තු මාසේ 30 වෙනකොට අවසාන වාර්තාව ඉදිරිපත් කරා. ඒ අවසාන වාර්තාව අරහා ඒක ඉදිරිපත් කරලා ඒක එදා ඒවකට හිටපු පොලිස්පතිතුමාට ඉදිරිපත් කරාම පොලිස්පතිතුමා අල්ලස්සා දූෂණ කොමිෂමට ඉදිරිපත් කරා. ඊළඟට අපරාධ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරා. මූල්‍ය අපරාධ කොට්ටාශයට ඉදිරිපත් කරා. ඒ සියලු දේවල් වලින් ඉල්ලා සිටියා මේ පිළිබඳ නීති ක්‍රියා මාර්ගයට යන්න කියලා. අවාසනාවකට කියේ නැහැ. ඒ වගේම තව අවාසනාවන්ත සිද්ධියක් වුණා. ඒක තමයි ඒ ජේසී වැලියමුණු වාර්තාව පාර්ලිමේන්තුවේ තවම සභාගත කළේ නැහැ. ඒ පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීමත් ඊටම කනගාටුවට කරුණා. මොකද මෙවැනි විශාල වංචා දූෂණ සිද්ධ වෙච්ච වාර්තාවක් ඇයි පාර්ලිමේන්තුවේ මේක සභාගත කරේ නැත්තේ කියන ගැටලුවත් අද අපි ඉදිරියේ මතුවලා තියෙනවා ගරු සභාපතිතුමියනි. ඒ වගේම තමයි දැන් මේ එයාලංකා සමාගම අපි දන්නවා. එයාලංකා සමාගම අවුරුදු ගණනාවක් දිව්වේ පාඩු පිට. ඒ පාඩු පිට කියවපු සමාගම තමයි 1998 විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේදී එමිරේට් සමාගමත් එක්ක ගිවිසුමකට යනවා. ඒ එමිරේට් සමාගමත් එක්ක ගිවිසුමට ගියාට පස්සේ අපි දන්නවා එයාලංකා සමාගම ලාභ ලබන සමාගමක් බවට පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය වෙලා 2007 වෙනකන් එයාලංකා සමාගම ලාභ ලබපු සමාගමක් හැටියට පරිවර්තනය වෙනවා. නමුත් 2007 එවකට ජනාධිපති වෙලා හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා එංගලන්තේ සංචාරයකට යනවා. ඒ සංචාරයේදී නැවත ශ්‍රී ලංකාවට එතුමා පිටත් වෙනකොට එතුමාට වෙන් කරලා තිබුණු ආසන සම්බන්ධව එතුමාත් එක්ක ගිය කණ්ඩායමේ තිබුණු ආසන සම්බන්ධව ප්‍රශ්නයක් පැන නගිනවා. ඒ මැරෙනගිච්ච ප්‍රශ්නේ උඩ එදා යාලංකා සමාගමත් එක්ක හවුල් ගිවිසුමේ හිටපු ඒ එමිරේට් සමාගමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ ආසන ලබා දෙන්න. මොකද එතකොට ඒ සියලු ආසනවල් මුදල් ගෙවලා වෙන් කරලා ඉවරයි. ඒයින්ද ආසන ලබා දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් ඉල්ලා සිටිනවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඊළඟ තිබෙන ගුවන් යානය ඒ ගුවන් යානය පාවිච්චි කරන්න කියලා. නමුත් එතුමත් එක්ක ගියා ඒ කණ්ඩායමේකට අකමැති වෙලා ලංකාවට ඇවිල්ලා මොකද්ද ගන්න තීන්දුව? ලංකාවට ඇවිල්ලා එතුමන්ලා තීන්දුවක් ගන්නවා. එදා හිටපු එමිරේට් සමාගමේ හිටපු විධායක නිලධාරී පීටර් හිල් මැතිතුමාගේ වීසා එක අවලංගු කරලා එතුමාව මේ රටින් නිරපා යවනවා. නිරපා යවලා ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමියනි, ඒ 2008 දී මාර්තු මාසයේදී ඒ ගිවිසුම අවලංගු කරලා දානවා. එමිනේට් සමාගමත් එක්ක තිබ්බ ගිවිසුම අපේ එදා හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා අවලංගු කරලා දානවා. ඒ එමිනේට් සමාගමත් එක්ක ගිවිසුම අවලංගු කරාම අපිට පේනවා, එතකොට ඒක අවලංගු කරලා එතුමාගේ මස්සිනාව නිශාන්ත වික්‍රමසිංහ මැතිතුමාව පත් කරන අයා ලංකා සමාගමේ සභාපතිවරයා හැටියට. ඒ පත් කරාට පස්සේ 2009 දී එයා ලංකා සමාගම කෝටි 930ක් පාඩු ලබනවා ගරු සභාපතිතුමියනි. 2010 දී එයා ලංකා සමාගම කෝටි 269ක් පාඩුවක් ලබනවා. 2011 දී කෝටි 381ක් පාඩුවක් ලබනවා. 2012 දී කෝටි 1967ක පාඩුවක් ලබනවා. 2013 දී කෝටි 2170ක පාඩුවක් ලබනවා. 2014 දී කෝටි 3240ක පාඩුවක් ලබනවා ගරු සභාපතිතුමියනි. මේ පාඩුව ලබන්නේ එදා යා ලංකා සමාගම නැවත ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක පවරගත්තට පස්සේ, එතුමාගේ මස්සිනාව යා ලංකා සමාගමේ සභාපති කරාට පස්සේ මේ මෙච්චර විශාල පාඩුවක් ලබන සමාගමක් බවට පත් වෙනවා. ඊළඟට තමයි 2013 දී මේ කියන එතුමාගේ කපිල චන්ද්‍රසේන මැතිතුමාව පත් කරනවා විධායක නිලධාරී හැටියට එයා ලංකා සමාගමේ. එතුමා 2013 දී පත් වෙනවා. 2013 දී පත් වෙලා එතුමා මේ සමාගමේ එයා ලංකා සමාගමේ 2013 දී විධායක නිලධාරී හැටියට පත් වෙනකොට එතුමා ශ්‍රී ලංකා මොබිටෙල් සමාගමේ විධායක නිලධාරී හැටියට එතුමාව පත් කරනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට අර මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛනයක් එනවා, ආණ්ඩුවේ නිලතල දෙකක් දරන්න බෑයි කියලා චක්‍රලේඛනේ ආවම එතුමාව ශ්‍රී ලංකා මොබිටෙල් ආයතන ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ විධායක නිලධාරිකමින් අයින් කරලා එතුමාව පත් කරනවා උපදේශකවරයෙක් හැටියට පත් කරනවා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ. ගරු සභාපතිතුමියනි, මෙතුමා 2013 තමයි මේ විධායක නිලධාරී හැටියට පත් වෙලා මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. දැන් මේ ගනුදෙනුවේදී අපි දන්නවා මේ ගනුදෙනුවේදී කෝටි 290ක් පගාවක් හැටියට අල්ලාසක් හැටියට ලබා ගන්න ගිවිසුම් ගත වෙලා තියෙනවා කියන එක දැන් හෙලිදරව් වෙලා තියෙනවා. ඊළඟට මේ අරහා කෝටි 36ක මේ වෙනකොට අල්ලාසක් අරන් තියෙනවායි කියලත් හෙලිදරව් වෙලා තියෙනවා. එතකොට ඒ මුදල අපි දන්නවා ඒ මුදල මේ එතුමාගේ බිරිඳගේ ප්‍රියංකා නියෝමාලි විජේවර්ධනගේ ගිණුමට ඒක බැර වෙලා ඒක ඔස්ට්‍රේලියාවේ තිබුණ මේ කපිල චන්ද්‍රසේන මැතිතුමාගේ ගිණුමට ගිහිල්ලා තියෙනවායි කියලා අද වෙනකොට හෙලිදරව් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අද වෙනකොට හෙලිදරව් වෙලා තිබෙනවා. අපි දැක්කා අද වෙනකොට උසාවියේදී හෙලිදරව් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අර නිමල් පෙරේරා කියන විශේෂයෙන්ම අර ක්‍රිස් ගනුදෙනුවේදී ගනුදෙනුවේදී මුදල් විසින්දි කරන ඒ නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබලා තියෙන නිමල් පෙරේරා මැතිතුමාටගේ ගිණුමට $200,000 බැර වෙලා තියෙනවායි කියලත් හෙලිදරව් වෙලා තිබෙනවා. $208,000. එතකොට අපිට පේනවා දැන් නිමල් පෙරේරා මැතිතුමා ක්‍රිස් ගනුදෙනුවේදී මුදල් විසන්ධිකරණය යටතේ චෝදනා ලබපු පුද්ගලයෙක්. මේ නඩුවට මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙකුට චෝදනා ලබලා තිබෙනවා. එතකොට අපිට පේනවා මේ ඔක්කොම එක වල්ලේ පොල් කියන එක අද වෙනකොට එලිදරව් වෙලා තිබෙනවා. එතකොට මේ කෝටි 290ක මුදල මේ අරගෙන තිබෙන්නේ මේ එකම කණ්ඩායමක් තමයි කියන එක අද වෙනකොට මේවා එලිදරව් වෙලා තියෙනවා. එවිතරක් නෙමෙයි කථානායකතුමාගේ ගෙදරදි මේ ගනුදෙනුවට තීන්දුව ගත්තයි කියලා අද වෙනකොට හෙලිදරව් වෙලා තිබෙනවා. එතකොට අද මේ විශාල ගනුදෙනුවේ විදේශපාලන අනුසරණයක් නැතුව දේශපාලන ආශිර්වාදයක් නොමැතුව මේ විධායක නිලධාරියෙක්ට විතරක් කෝටි 290ක ගනුදෙනුවක් කරන්න පුළුවන්ද කියන ගැටලුව ප්‍රශ්න අද අපි ඉදිරියේ තියෙනවා ගරු සභාපතිතුමියනි. ඒ හින්දා අද මේක දේශපාලනඥයන් සම්බන්ධ වෙලා තියෙනවායි කියන එක අද එකින් එක අද හෙලිදරව් වීගෙන යනවා. ඒ හින්දා ගරු සභාපතිතුමියනි, පහුගිය කාලේ පුරාම මේ මෙතුමන්ලා විපක්ෂයේ ඉඳගෙන අපේ ආණ්ඩුවට නොයෙකුත් චෝදනාවල් එල්ල කළා. ඒ එල්ල කරපු චෝදනාවල් අද වෙනකොට අද එතුමන්ලා වටේ ඒ චෝදනාවල් නැවත කැරකෙන්න පටන් අරන් තියෙනවා. ගරු සභාපතිතුමියනි, තව දෙයක් එළිදරව් වෙලා තියෙනවා. ඒක තමයි 2011 ඉඳන් 2015 වෙනකන් එයා ලංකා සමාගම ප්‍රතිව්‍යුහ කරන ව්‍යාපෘති යටතේ ඒ 330යි ඒ වගේම ගුවන් යාන 6කුත් 350 ඒ 350 ගුවන් යාන 4 මිලදී ගැනීමේදී ඒවා තීරණය කරාම ඒකට උපදේශ දායකත්වයක් කරන් තියෙනවා. ඒ උපදේශයේ දායකත්වයේ ලබා දුන් ඉන්ටර්විස්ටා කන්සල්ටින් ඉන්කෝපරේෂන් සහ VIA කැපිටල් පාර්ට්නර්ස් යන සමාගම් දෙකට ඩොලර් ඇමරිකානු ඩොලර් 450,000 ගෙවලා තිබෙනවා. ඒ වගේම ගුවන් යානා කට්ටල මිලදී ගැනීම සඳහා උපදේශකත්වයේ ලබාගත් සීබරි සමාගමටත් ඇමරිකානු ඩොලර් 6,12,345 ගෙවලක් තියෙනවා. දැන් මේක හෙලිදරව් වෙලා තියෙන්නේ කොහමද? මේක හෙලිදරව් වෙලා තියෙන්නේ කෝප් කමිටුව මගින් විගණනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා එයා ලංකා මේ ගනුදෙනු සමග මේ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ විගණනාධිපතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ තුලින් අද මේ පිළිබඳව අද හෙලිදරව් වෙලා තිබෙනවා. එතකොට අපිට පේනවා
මට තව විනාඩියක් කාලයක් තියෙනවා.
අද පේනවා අපිට සභාපතිතුමියනි මේ මුළු ගනුදෙනුවම දූෂිත ගනුදෙනුවක් බව, ජනතාවගේ මුදල් ගසා කෑමක් බව, ජනතාවගේ මුදල් අවභාවිතාවක් බව අද මේ ගනුදෙනුව හරහා මනාව අද පැහැදිලි වෙලා තියෙනවා. ඒ හින්දා අද මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම දැන් එංගලන්තයේ උසාවියේදී මේ ගනුදෙනුව හෙලිදරව් වෙලා තියෙනවා සභාපතිතුමියනි. මේක හෙලිදරව් වුණාම මේ ආණ්ඩුවට දැන් ගැලවීමක් නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටගේ ආණ්ඩුවට ගැලවීමක් නැහැ. මොකද දැන් මේ එංගලන්තයේ වෙච්ච නඩුවකින් මේක හෙලිදරව් වෙලා තියෙනවා අවසාන කරන්න. ඒ හින්දා අපි එයා ලංකා සමාගමේ මේ ගනුදෙනුව හෙලිදරව් වෙලා තිබෙන හින්දා දැන් එතුමාට තියෙන වගකීමක්. ඒ වගකීම තමයි ගරු සභාපතිතුමියනි ජේසි වැලියමුණ වාර්තාව තිබෙනවා, බ්‍රිතාන්‍ය නඩු වාර්තාව තිබෙනවා, කෝප් කමිටු වාර්තාව තිබෙනවා, විගණනාධිපතිතුමාගේ විශේෂ වාර්තාවල් තියෙනවා. මේ ත්‍රිත්ව වාර්තාව පදානම් කරගෙන දැන් එතුමාට පුළුවන් මේ දූෂණයට සම්බන්ධ වෙච්ච, මේ කොල්ලකෑමට සම්බන්ධ වෙච්ච, මේකට උදව් කරපු, මේකට වක්‍රව උදව් කරපු, මේකට අනුබලය දීපු, මේකට උපදේශකත්වය දීපු ඒ සියලු දෙනාටම විරුද්ධව අර විශේෂ මා අධිකරණේ හැමදාම නඩු අහලා මේක අවසන් කරන්න එතුමාට පුළුවන්. එහෙම කරනවා නම් අද මේ නඩුවත් එතුමාගේ අවංකභාවයේ පරීක්ෂාවට ලක් කරනවායි කියලා අපි කියන්න ඕනේ. ඒක හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවංකභාවය මේ නඩුව හරහා පරීක්ෂණයට ලක් වෙනවා. ගරු සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ නඩුවට දරන දායකත්වය උනන්දුව එතුමා මේක හරියාකාරව කරන්නේ නැත්නම්, එතුමා මේ නඩුව විමර්ශයට ලක් කරන්නේ එතුමා උනන්දු වෙන්නේ නැත්නම්, එතුමාත් මේකේ කොටස්කාරයෙක් ඇටියට, මේ දූෂණ වංචාවල කොටස්කාරයෙක් ඇටියට ඉතිහාසයට යනවායි කියන එක මතක් කරමින් ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා.
ඔබ ස්තුති කරු මන්ත්‍රීතුමා. මීළඟට ආශර් ඩිසිල්ලා ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක්.
10ක් ඇති බව සුදී. ගරු සභාපතිතුමිය, ඉස්සෙල්ලාම මේ කතාව සමහර වෙලාවට මේ පාර්ලිමේන්තු සැසිවාරයේ අන්තිම එක වෙන්න පුළුවන්. කරන්න කලින් අවධානයට යොමු කළ යුතු දෙයක් තියෙනවා. ගරු ජනාධිපතිතුමාගේ අවධානයට මේක යොමු වෙන්න ඕනේ. ඒ තමයි එතුමාගේ ආධාරකරුවෙක්ට පෙරේදරෑ ඔහු ජීවත් වෙන ප්‍රදේශයේ මේ ගංගොඩවිල මගේ ආසනේ දුම්රිය පොළ පාර පැත්තේ යම්කිසි කෙනෙක් බ්ලේඩ් එකකින් කපලා මේ ලැප්ටොප් එකක් අරන් යන්න උත්සාහ කළා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අත වශයෙන්ම මේක මීට කලිනුත් ওই පුද්ගලයාටම වෙලා තියෙනවා කියලා මට ආරංචි වෙලා තියෙනවා. නමුත් කිසිම විදියකට ඒ පිළිබඳව ලොකු හොයා බැලීමක් වෙලා නැහැ. ඒක ඒ උත්සාහය අසාර්ථක වෙච්ච නිසා. දැන් මේ පාරත් එහෙම වෙලා තියෙනවා. නමුත් ඊයේ උදේ ඒ ප්‍රදේශයේ සාමාන්‍ය පුරවැසියන් 50 ගානක් පොලිසියෙන් ඇවිල්ලා බස්වල දාගෙන ගිහිල්ලා මේ අසරණ මිනිස්සු සමහර කාන්තාව සමහර වයසක උදවිය ඉතාමත්ම ක්‍රූර ලෙස ඔවුන්ට හිරිහැර කරලා තියෙනවා පොලිසිය. ඊට පස්සේ සමහරු පාන්දර 3 වෙනකන් තියන් ඉඳලා තියෙනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා හැටියට ඔහුගේ පෞද්ගලික නිවාසයේ ජීවත් වෙන එක අත වශයෙන්ම අපි අගය කරනවා. ඒක හොඳයි. නමුත් ඒක පදනම් කරගෙන ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට හිරිහැර නොකර යුතුයි කියන එක මම එතුමාට දන්වන්න කියලා මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. මොකක් හරි හොරකමක් වෙලා තියෙනවා නම් ඒක ඒ විදිහට කරන්න. නමුත් මේ පොලිසියෙන් බස් වලින් ඇවිල්ලා ඉන්න සියලුම දෙනා බස් වල දාගෙන ගිහිල්ලා හිරිහැර කරන්න එපා කියලා මම මතක් කරන්න කැමතියි. ඊළඟට තව එක කතාවක් මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. ඒ තමයි මට මේ අද ආරංචි වෙච්ච දෙයක් තමයි මේ බැංකු වෘත්තීය සමිති විසින් ගේන මේ විවේචනයක්. ප්‍රධාන බැංකුවකට මේ රටේ පත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අධ්‍යක්ෂකවරේ ඒ අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් නීතිමය පියවර අරගෙන තියෙනවා. මීට කලින් මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඔහු පිළිබඳව ඉතාමත්ම මේ තද බල ලෙස තීන්දුව දීලා තියෙනවා. මීට පෙර ශ්‍රේෂ්ඨාධිකාරණයේ අග්‍රමිනිස්ත්‍රකාරවරේ කියලා තියෙනවා ඔහු not fit and proper kiyala in a commercial bank when you appoint a director or any bank or any board the person to be appointed must be fit and proper particularly in a financial institution so if the government is attempting to influence the board of a particular commercial bank in Sri Lanka by appointing people who are not fit and proper using the ownership that they have purchased in the market through EPF particularly, which in the first place was not appropriate and has been found fault in the forensic audit, and I'm not going to go into that. Using that power to appoint people who are not fit and proper to manage large private banks is inappropriate to say the least. So I don't want to mention names in this case, but folks who are involved in this, particularly the Ministry of Finance, the Central Bank of Sri Lanka, must ensure that they will not let people who have already been categorized as not fit and proper to be appointed to banks of appointed to boards of commercial banks. Anith ekak thamai me Sri Lankan ආයතනය ගැන අද කතා කරනකොට මේ ඊයේ ප්‍රවෘත්තියත් එක්ක මට යමක් මගේ කල්පනාවට ආවා. ඒ තමයි මේ ශ්‍රී ලංකා න්‍යායලයින්ස් එකේ විධායක නිලධාරියාගේ බිරිඳ විසින් මුදල් මේ යවලා තියෙනවා කියලා මේ මිස්ටර් නිමල් පෙරේරා කියන පුද්ගලයාගේ account එකට. Now this person actually when I was reading the forensic audit report of the central bank this name kept coming up right and this has nothing to do with Sri Lankan Airlines it has everything to do with the bond transactions the secondary market dealings that had happened from 2014 to 2016. And just to give you a few examples, in the case of 2015 and in 16, the forensic audit very clearly shows that there was an intermediary in the transactions between perpetual treasuries and the EPF, which means the perpetual treasuries bought bonds at a low price and sold to the EPF at a very high price. So the allegation is that they purchased using inside information and they also sold it using inside information, ultimately causing a loss to the millions of workers or the employees' provident fund. Now, who is this intermediary? Who is the intermediary? Everybody has been speaking of Mr. Aloysius and everybody has been speaking of the EPF. Now, it is very clear in the forensic audit that the intermediary in all these fraudulent cases is none other than the same person whose name has come up in relation to the fraud of $16 million bribe that has been paid to the CEO's wife of Sri Lankan Airlines. You see, Madam Chairman, what I'm trying to establish here is that there seem to be some people in our society who are involved, who seem to be. I am not accusing these people. I don't have the right to say they are crooks or criminals. All what I am saying is that the documentation that is available to us, the forensic audit report that is in our hands, given to us by you, clearly suggests that this same person has been involved in a billion rupee fraud in the bond market and also in the stock market and now in this particular case. So I think it is worthwhile for the authorities to look beyond just this one incident or just this one transaction. Because to me, it seems like these are this is a fairly well-networked operation. Well-networked operation. I'm not going to mention names here, but there have been allegations made and investigations begun and even legal proceedings started on various frauds dealing with providing approvals for various projects in the past. And when you look at these cases, Madam Chairman, what you see is a list of names that seem to repeat. Right? So the fraud may take place in either Sri Lankan Airlines, fraud may take place in the stock market or the bond market or some other place. But strangely, same people are involved. Same people are involved. So instead of looking at these alleged frauds in silos, I think somebody needs to go above and understand how these people seem to have been operating these rings of fraudulent activity in our society, right? So my point is that the investigations ought to be a broader and a wider net need to be applied. අවසාන වශයෙන් ගරු සභාපතිතුමියනි මේ ශ්‍රී ලංකන් එයාලයින් සම්බන්ධයෙන් කතා කරනකොට මේ කපිල චන්ද්‍රසේන අපේ මේ හිටපු මේ විධායක අධ්‍යක්ෂකතුමා මගේ පාසල් මිත්‍රේ මම ඔහුව වසර 30 ගණනක් දන්නවා මට හිතට හරි කනගාටුයි එතුමාගේ බිරිඳවත් මම දන්නවා මට හිතට හරි කනගාටු. මොකද අපි පොඩි ළමයි හැටියට බයිසිකල ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම දන්නවා. ඉතින් මේ සිද්ධ වෙලා තියෙන සිද්ධිය සම්බන්ධයෙන් සියලුම දෙනාට සාධාරණයක් වෙන විදියට මම විශ්වාස කරනවා මේ පරීක්ෂණ පවත්වල කරු ඇමතුමා ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ මේ 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 පළහිලව්ව වෙලා තියෙන්නේ. කාට සාධාරණයක් වෙන විදිහට මේක මේ සමතයකට පත් වෙයි කියලා. මොකද මේ ගනුදෙනුවේ විස්තර ඇත්ත වශයෙන්ම අපිට ලැබිලා තියෙනවා ඡන්ද දවසේ. ඇත්ත වශයෙන්ම ඡන්ද දවසේ තමයි ලැබිලා තියෙන්නේ. නමුත් ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වෙලා නැහැ. ඉංගලන්තයේ මේ 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 විස්තර මේ ජනමාධ්‍ය හරහා මුළු ලෝකෙටම ඉදිරිපත් වෙනකම්. ඉතින් ඩොලර් මිලියන 2 ගනුදෙනුවට වඩා එහා ගිය විශාල හොරකමක් සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡා වෙන්නේ. අවම වශයෙන් ඩොලර් මිලියන 16 මාරක හොරකමක් සම්බන්ධයෙන් මම කෝප ආයතන කෝප කමිටුවේ ඉන්නකොට එදා විස්තර කතා කරනකොට මොකද්ද කිව්වේ? කිව්වේ මේ ගනුදෙනුව කරන්න ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයට හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ නෙගටිව් නෙට් ඇසට් වැලියු එක. ඇත්ත වශයෙන්ම ඔවුන්ට කෑෂ් තිබ්බේ ඩොලර් මිලියන 17යි. ඩොලර් මිලියන 17ක මේ ඇසට් එකක් තියාගෙන කොහොමද ඩොලර් මිලියන 2800ක ගනුදෙනුවකට එකඟ වුණේ? කොහොමද ඒක වුණේ? එතකොට එතෙන්දි අහපු ප්‍රශ්නේ තමයි, ඇයි ඔබලා නීතිපතිවරයාගෙන් උපදෙස් ගත්තේ නැද්ද? මේක ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කරපු විශාලතම ගනුදෙනුව, ගරු ඇමතුමා. ශ්‍රී ලංකා ඉතිහාසයේ කරපු විශාලම ප්‍රොකියුමන්ට් එක. එක පාරකට ඩොලර් මිලියන 2800ක් දීලා යමක් ගත්තා කියන්නේ මේක මෝටර් සයිකලයක් ගන්නවා වගේ වැඩක් නෙවෙයි. එතෙන්දී ඔවුන් කිව්වේ මොකද්ද? නෑ, අපි පුද්ගලික මේ නීතිවරයෙක්ගෙන් ඇහුවා පමණයි, අපිට අවශ්‍ය වුණේ නෑ මේක මේ නීතිපතිවරයාගේ උපදෙස් ගන්න කියලා. මොකද්ද මේකේ තේරුම? කොහොමද මේ රටේ මුදල් වියදම් කරන්නේ රටේ ප්‍රධාන නීතිපතිවරයාගේ උපදෙස් ගන්නේ නැතුව? හරි, එතකොට විගණකාධිපතිවරයා කියපු දේ තමයි, එහෙමනම් මේ අධ්‍යක්ෂ මණ්ඩලයටම මේ සම්බන්ධයෙන් මේ වග කියන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔය ආකාරයෙන් බලන් යනකොට එදා අස්සම් කරපු ගිවිසුමේ ඉතාමත්ම රටට අහිතකර කරුණු තිබුණා. ප්‍රධානම කාරණාව තමයි එක්සිට් ක්ලෝස් එකක් තිබුණේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම ලීස් එග්‍රීමන්ට් එක, ඕනෑම ගනුදෙනුවකට, ඕනෑම එග්‍රීමන්ට් එකක්, රටවල් දෙකක් අතර එග්‍රීමන්ට් එකක් තියෙනවා, දවස් 90ක දැනුම් දීමක් හෝ මොකක් හරි කරලා අපිට එග්‍රීමන්ට් එකෙන් එළියට එන්න. නමුත් මේක එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි භයංකාර ගනුදෙනු වලට අස්සම් කරලා තියෙන්නේ නීතිපතිවරයාගේ කිසිම උපදෙසක් නැතුව. එහෙමනම් ගරු සභාපතිතුමිය, මේ පාර්ලිමේන්තු සැසිවාරයේ මම හිතන විදිහට අවසාන කතාව තමයි මගෙන් මේ මේසේ නිමා වෙන්නේ. අපි ඊළඟ සැසිවාරයේදී හමු වෙමුට බලාපොරොත්තු වෙමින් ඔබ සියලු දෙනාටම සුභ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට වඩුවේ සුරේෂ් කරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6 කාලයක් තියෙනවා. මේ අවස්ථාවේදී මුලාසනය සඳහා ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා පැමිණවා ඇත.
ගරු සුරේෂ් වඩිවේල් මැතිතුමා,
විශේෂ தலைமை சபை தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கிற தலைவர் அவர்களே, இன்று இலங்கை ஜனநாயக சோசியலிஸ்ட் குடியரசினுடைய 8வது பாராளுமன்றத்தினுடைய இறுதி அமர்வாக இருக்கலாம் என நான் நம்புகின்றேன். 2004 ஆண்டு இந்த பாராளுமன்றத்தின் பாராளுமன்ற உறுப்பினராகவும் பிரதி சுகாதார அமைச்சராகவும் உவா மாகாண சபையினுடைய தமிழ் கல்வி அமைச்சராகவும் மீண்டும் இந்த 8வது பாராளுமன்றத்திலே 2 தடவை பெருந்தோட்ட கைத்தொழில் ராஜாங்க அமைச்சராகவும் குறுகிய காலத்தில் சேவையாற்ற கிடைத்ததற்கு எனது மதுரை மாவட்ட மக்கள், எனது மதுரை மாவட்ட விசேஷமாக தமிழ் மக்கள் வழங்கிய அந்த வரத்திற்கு, அந்த மக்களுக்கு இந்த உயரிய சபையிலிருந்து எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். மதுரை மாவட்டத்தினுடைய தமிழ் பேசும் மக்கள் எந்த நம்பிக்கையோடு எனக்கு வாக்களித்து இந்த பாராளுமன்றத்துக்கு அனுப்பினார்களோ, என்னுடைய மனசாட்சிக்கேற்ற வகையிலே நான் திறம்பட செயற்பட்டிருக்கின்றேன் என்று நான் நினைக்கின்றேன். அபிவிருத்தி, கல்வி, பாதை சீரமைப்பு, உட்கட்டமைப்பு, வீடமைப்பு, தொழிற்சங்க போராட்டங்கள் இவை அனைத்திற்கும் முகம் கொடுத்து இந்த பாராளுமன்றத்திலே எனது மலையக சமூகம் சார்பாக மும்மொழிகளிலும் நான் செயலாற்றிருக்கின்றேன். தமிழ், சிங்களம் மற்றும் ஆங்கில மொழியிலே செயல்பட்டிருக்கின்றேன். பல போராட்ட வடிவங்களிலே இந்த சபையிலே நான் நடந்து கொண்டிருக்கின்றேன். என்னுடைய சமூகம், எனது மக்கள், மலையகம் எனது தாய்நாடு. ஆகவே என்னுடைய தொப்புள் கொடி உறவுகளுக்காக பல வடிவங்களில் நாங்கள் செயல்பட்டிருக்கின்றோம். அந்த செயற்பட்டதன் காரணம், நாங்கள் கல்வி கற்காதவர்களும் அல்ல, அநாகரிகமாக செயற்பட்டுக் கொண்டுபவர்களும் அல்ல. ஆனால் எங்களுடைய சமூகத்துக்கு நடக்கின்ற சில அநீதிகளை ஜீரணிச்சுக் கொள்ள முடியாத சந்தர்ப்பத்தில் நாம் எம்மையும் மீறி என்னுடைய தொப்புள் கொடி உறவுகளுக்காக நான் செயற்பட்டிருக்கின்றேன் என்பதுதான் உண்மை. அதை இந்த உயரிய சபையிலே தெரிவித்துக் கொள்ள ஆசைப்படுகின்றேன். மலையத்துடைய கல்வி அபிவிருத்தி முன்னேற்றம் காரணமாக இந்த குறுகிய காலத்தில் பாடசாலை அபிவிருத்திக்கு 327 கோடி ரூபாய் நிதியை நான் இதனை மதுரை மாவட்டத்திற்கு நான் கொண்டு போய் சேர்த்திருக்கின்றேன். அருகிலுள்ள பாடசாலை, நல்ல பாடசாலை என்ற அபிவிருத்தி திட்டத்தின் கீழ் என்னுடைய மடூர் சீமை தமிழ் மாவட்டத்தில் தொடங்கி நுணுகலை ராமகிருஷ்ணா, கோணகலை தமிழ் மகாவித்தியாலயம், விக்னேஸ்வரா, பசறை தேசிய பாடசாலை, மதுரை சரஸ்வதி தேசிய பாடசாலை, ஆலயர் தமிழ் பாடசாலை, அதேபோன்று உவாயிலர் தமிழ் பாடசாலை, அதேபோன்று பண்டாரல் தமிழ் மகாவித்தியாலயம், அப்புதலை தமிழ் மகாவித்தியாலயம், அலகுல தமிழ் மகாவித்தியாலயம், வெளிமட தமிழ் மகாவித்தியாலயம் என்று மதுரை மாவட்டத்தில் இருக்கின்ற 68 தோட்டங்கள், 365 டிவிஷன்களை உள்ளடக்கி என்னுடைய மலையக தமிழ் மாணவருடைய கல்வி உலகத்தை உயர்த்துவதற்காக என்னாலான சகல வேலைத்திட்டங்களையும், பாடசாலை கட்டிடங்கள், வாசிக சாலைகள், அதேபோன்று லேப், ஏனைய உட்கட வசதிகள், அதிபர் விடுதி, ஆசிரியருக்கான விடுதி, இவை அனைத்தையுமே கொண்டு சேர்த்து 327 கோடி ரூபாய்க்கு வெற்றிகரமான வேலைத்திட்டத்தை மேற்கொண்டிருக்கின்றேன். அதேபோன்று பாதை அபிவிருத்திக்கு 520 கோடி ரூபாயை என்னுடைய மதுரை மாவட்டத்துக்கு கொண்டு சேர்ந்து மதுரை மாவட்டத்திலே பாரிய வேலைத்திட்டங்களை, காபட் பாதை உட்பட, ஏனைய கான்கிரீட் பாதை உட்பட வேலைத்திட்டங்களை மேற்கொண்டிருக்கின்றேன். அதேபோன்று ஆலய புனரமைப்புகளுக்கு 12 கோடி ரூபாய் நிதியை கொண்டு ஆலய புனரமைப்பு கொடுத்திருக்கின்றேன். உட்கடப்பு வசதிகளுக்கு 328 கோடி ரூபாய் வேலைத்திட்டங்களை செய்திருக்கின்றேன். நீர், மின்சாரம் என வேலைத்திட்டங்களுக்கு, அதேபோன்று கிறிஸ்தவ ஆலயங்கள், முஸ்லீம் பள்ளிவாசல்கள், விளையாட்டு வீரர்களை ஊக்குவிக்கும் விளையாட்டு மைதானங்கள், விளையாட்டு உபகரணங்கள் சம்பந்தமாக 100 கோடி ரூபாய் உட்பட 1287 கோடி ரூபாய்க்கு நான் இந்த 4.5 வருட காலத்திலே மதுரை மாவட்ட மக்களுக்கு செய்து இருக்கின்றேன். பெருந்தோட்ட கைத்தொழில் அமைச்சு மூலமாக என்னுடைய மக்களுக்கு எதிராக தொடரப்பட்ட அனைத்து வழக்குகளையும் வாபஸ் பெற செய்திருக்கின்றேன். வீடமைப்பு திட்டத்துக்காக சில பிரதேசங்களில் தோட்டங்களிலே முட்டுக்கட்டையாக இருந்த காணிகளை உடனடியாக பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் என்ற வகையிலே அதனை விடுதலை செய்து பெருந்தோட்ட மக்களுக்கு வீடுகள் அமைப்பதற்குரிய காணிகளை வழங்குவதற்குரிய ஏற்பாடுகளை நான் மேற்கொண்டேன். இவை அனைத்தும் எனக்கு மதுரை மாவட்ட மக்கள் கொடுத்த அங்கீகாரத்தின் பலனாகவே செயற்படுகிறது. தொழிற்சங்க போராட்டங்களிலே, பாரிய தொழிற்சங்க போராட்டங்கள், எமது மக்களுக்கு தொழிலிலே ஏற்பட்ட அநீதிகள், என்னுடைய மதுரை மாவட்டத்துடைய பெருந்தோட்ட மக்களுக்கு இடைப்பெற்ற பாரிய தொழிற்சங்க போராட்டங்கள், மக்களோடு மக்களாக இருந்து தொழிற்சங்க போராட்டங்களில் வெற்றி கொண்டக்கூடிய ஒரு வாய்ப்பு எனக்கு கிடைத்து அதையும் நடைமுறைப்படுத்தி காட்டிருக்கின்றேன். நான் இந்த பாராளுமன்றத்திலே பாராளுமன்ற உறுப்பினர், ராஜாங்க அமைச்சர் இல்லாவிட்டால் இன்னைக்கு மதுரை மாவட்டத்திலே பெருந்தோட்டங்களிலே பாரிய இடங்களிலே விசேட அதிரடி முகாம் அமைப்பதற்குரிய ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டிருந்தது. தெல்பத தோட்டத்திலே பாரிய 50 ஏக்கருக்கு மேற்பட்ட காணிகளை சுவீகரித்து ராணுவ முகாம் ஒன்று, அதேபோன்று ஆலியர பகுதியில் குயின்ஸ்டோன் தோட்டத்திலே காணியை பகிஷ்கரித்து அந்த தொழிற்சாலையிலே ஒரு ராணுவ முகாம், கிரேக் தோட்டத்திலே ஒரு ராணுவ முகாம், அதேபோன்று யூரி பிரதேசத்திலே 2 விசேட அதிரடி முகாம்கள் அமைக்கப்பட இருந்ததை என்னுடைய பெருந்தோட்ட கைத்தொழில் ராஜாங்க அமைச்சர் என்ற வகையிலே என்னுடைய முழுமையான சக்தியை பயன்படுத்தி அதனை தடுத்து நிறுத்தி எனது மக்களுடைய பாதுகாப்பை உறுதி செய்திருக்கின்றேன். மதுரையிலிருந்து மதுரை நுணுகலை பசறை வழியாக செங்காடி பாதையை வெள்ளையர்கள் அன்று காபரேட் செய்த அந்த பாதையை முழுமையாக இன்று காபட் செய்து அபிவிருத்தி வேலைத்திட்டத்திலே இட்டு செல்லக்கூடிய ஒரு சந்தர்ப்பம் எனக்கு கிடைத்து அதனையும் நான் மேற்கொண்டு வருகின்றேன் என்பதையும் இந்த உயரிய சபையிலே நான் தெரிவித்துக் கொள்ள ஆசைப்படுகின்றேன். இந்திய அரசாங்கத்தின் மூலமாக இன்று கையொப்பம் இடப்பட்டிருக்கின்றது. எல்லா பிரதேசத்திலே நியூபக் தமிழ் மாவட்டத்திற்கு 3 கோடி ரூபாய் அபிவிருத்திக்குரிய வேலைத்திட்டங்கள் நிதி இன்று வழங்குவதற்குரிய ஏற்பாடுகள் கல்வி அமைச்சர் செயற்பட்டுக் கொண்டிருக்கின்றது. அது என்னுடைய காலகட்டத்திலே மேற்கொண்ட நடவடிக்கை என்பதையும் நான் தெளிவாக தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். இன்று யாபஸ் சம்பந்தமாக இந்த சபையில பேசிக் கொண்டிருக்கின்றோம். யாபஸ் சம்பந்தமாக பல கோடி ரூபாய் திருடப்பட்டிருக்கின்றது. அந்த திருடர்களை பிடிக்க வேண்டும், நீதிமன்றம் நடவடிக்கை எடுத்துக் கொண்டிருக்கலாம் பேசப்படுகின்றோம். இன்னைக்கு யாபஸ் ஏரோபிளேன் சம்பந்தமாக பேசப்படும் போது, இன்றைக்கு நான் தரை போக்குவரத்து சம்பந்தமாக ஒரு கவலைக்குரிய விடயத்தை இந்த உயர் இஸ்லாமியிலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். என்னுடைய தொப்புள்கொடி உறவுகளுடைய குழந்தைகள் மடூர் சீமை பகுதியில், ரோபரி கொக்காகல மடூர் சீமை பகுதியில் எங்களுடைய பெருந்தோட்ட மாணவர்களுக்கு பதுளை டிப்போ மூலமாக சீசன் டிக்கெட் வழங்கியும் அவர்களுக்குரிய பாடசாலை மாணவர்களுடைய பாடசாலை பஸ் போக்குவரத்து இல்லாது இன்று மாணவர்கள் சிரமப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். என்னுடைய சொந்த ரீதியிலே பஸ்களை அனுப்பி எடுப்பித்துக் கொண்டிருக்கின்றேன். பாரிய போராட்டம் நடத்தினார்கள் மக்கள், ஆனால் பொறுப்பாக இந்த அரசாங்கம் என்ற வகையிலே பதுளை இலங்கை போக்குவரத்து சபை டிப்போவில் உரிய நடவடிக்கை எடுக்க விட்டு என்னுடைய முழுமையான கண்டனத்தை இந்த சபையிலே நான் தெரிவித்துக் கொள்கின்றேன். அந்த மாணவர்கள் துன்புறுகிறார்கள், கஷ்டப்படுகின்றார்கள். 150 மாணவர்களுக்கு சீசன் டிக்கெட்டை வழங்கிவிட்டு 50 மாணவர்களுக்குரிய ஒரு பழைய பஸ் வண்டியை அங்கு செலுத்துவதை விட்டு அந்த மக்கள் மிக விசனத்தை தெரிவித்துக் கொண்டிருக்கிறார்கள். கிட்டடியில் ஒரு பஸ் தடம் புரண்டு 9 பேர் இறந்து 2 பாடசாலை மாணவர்களும் இறந்தார்கள். ஒரு மாணவர் அதிசிகிச்சை பிரிவிலே இன்னமும் அவர் சிகிச்சை பெற்றுக் கொண்டிருக்கின்றார். ஆகவே இதையெல்லாம் அந்த அரசாங்கம் முழுமையாக கவனத்தில் கொண்டு அந்த மடுசீமை கொக்காகல ரோபரி பிரதேசத்துக்கு உரிய பஸ் வண்டியை கொடுக்க வேண்டும். பதிலடிப்போ மூலமாக பெருந்தோட்ட ஜனாபதி தேர்தலுக்கு பின்பாக பதவி மாவட்டத்தில் இருக்கின்ற ஆணை பெருந்தோட்டங்களுக்கு வழங்குகின்ற அந்த பஸ் சேவைகள் மற்றும் பஸ் சேவைகள் முழுமையாக மட்டுப்படுத்தப்பட்டிருக்கின்றது. அதை உடனடியாக அந்த பஸ்களை வழங்குமாறு தெரிவித்துக் கொள்கிறேன். காணிகள் பெருந்தோட்ட மக்களுடைய காணிகள் ஜனாபதி தேர்தலுக்கு பிறகு சிலருடைய அனுசரணையுடன் அங்கு கட்டாயப்படுத்தி அவர்கள் டேரபா வேவச போன்ற பிரதேசங்களில் உள்ள காணிகளை அவர்கள் எடுக்க தீர்மானிக்கின்றார்கள். சில தீய சக்திகள் பெருந்தோட்ட காணிகளை அங்கு சுவீகரிப்பதற்கு ஏற்பாடுகள் செய்யப்பட்டிருக்கின்றன. அதனையும் இந்த சபையிலே முழுமையாக கண்டிக்கிறேன். பல சட்டங்களை கொணர்ந்து எமது தமிழ் பிரதிநிதித்துவத்தை இந்த பாராளுமன்றத்திலே குறைப்பதற்கு சில நடவடிக்கை மேற்கொள்ளப்பட்டு வருகின்றது. அதை முழுமையாக வன்மையாக கண்டிக்கின்றேன். மலையக மக்கள், மலையகவாழ் தமிழ் மக்கள், மலையக சமூகம் எங்களுடைய தமிழ் பிரதிநிதித்துவத்தை தக்க வைத்துக் கொள்வதற்கு சகல நடவடிக்கை சில தீய சக்திகள் புலியான நடவடிக்கை மூலமாக எமது மக்களுடைய பிரதிநிதித்துவத்தை குறைப்பதற்காக இந்த பாராளுமன்றத்தின் சட்டங்களை கொணர்ந்து பிரதேசங்களிலும் சில விசமிகள் பல நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றார்கள். ஆகவே மதுரை மாவட்டம் தமிழ் பேசும் மக்கள் மட்டுமல்லாது மலையகத்தினுக்குள் இருக்கின்ற எங்களுடைய உடன்பிறப்புகள் எங்களுடைய சமூக பிரதிநிதித்துவத்தை முழுமையாக எதிர்வரும் பாராளுமன்றத்திலே இந்த பாராளுமன்றத்தை தக்க வைத்துக் கொள்ள நடவடிக்கை மேற்கொள்வதற்கு கரம் கோர்த்துக் கொள்ளுமாறு நான் எனது மக்களுக்கு அழைப்பு கொடுக்கின்றேன். அதோடு மதுரை மாவட்டத்திலே என்னுடைய காலத்திலே உவா மாகாண சபை தமிழ் கல்வி அமைச்சர் இருந்த போது பாரிய தமிழ் சாகித்ய விழாவை மேற்கொண்டு கலை கலாச்சார பண்பாடுகளை செய்த போது அந்த மதுரை மாவட்டத்தினுடைய புத்திஜீவிகள், ஆசிரியர்கள், கல்வி பணிப்பாளர்கள் செய்த சேவைக்கு எனது நன்றியை நான் தெரிவித்துக் கொள்கின்றேன். தன்மானம் உள்ள தமிழ் மக்கள் என்ற முறையிலே எங்களுடைய தமிழ் பேசும் மக்களுடைய முழுமையான என்னுடைய தொப்புள் கொடி உறவுகளுக்கு தொடர்ந்து நான் குரல் கொடுப்பேன். அதில் எந்தவிதமான மாற்றமும் ஏற்படாது. முழுமையாக அத்தோடு இந்த தொடர்பான சம்பந்தமாக கடந்த காலங்களில் நாங்கள் சேவையாற்றியதை எங்களுடைய ஊடகத்துறை விசேடமாக சக்தி, சக்தி டிவி, கேபிட்டல், சூரியன், வீரகேசரி, உதயசூரியன், தினக்குரல் மற்றும் முகநூல் மூலமாக எங்களுடைய சேவைகளை வெளிக்கொணர்ந்த ஊடகத்துக்கு என்னுடைய மதுரை மாவட்ட தமிழ் மக்கள் சார்பாக எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். தொடர்ந்து எங்கள் மக்களுக்கு அமைச்சராகவும் காவல்காரனாகவும் இருந்து என்னுடைய மலையக மக்களுக்கு முழுமையாக எங்களுடைய செயற்பாட்டை செயற்படுத்தி 9 பாராளுமன்ற உறுப்பினராக இருக்கின்ற மலையக மக்களுடைய பிரதிநிதிகள் எதிர்வரும் பாராளுமன்றத்திலே 16 உறுப்பினராக அதிகரிக்கப்பட வேண்டும். அதற்கு நாங்கள் தொழிற்சங்க அரசியல் கப்பால் தீய சக்திகளிடமிருந்து தப்பித்து எங்களை காவந்து பண்ணிக்கொண்டு அனைவரும் கைகோர்த்து எங்களுடைய பிரதிநிதித்துவத்தை அதிகரித்துக் கொள்ள வேண்டும் என தெரிவித்துக் கொள்வதோடு மதுரை மாவட்ட மக்களுக்கு மீண்டும் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். விசேஷமாக பசர ஆசனை சிங்கள ஜனதாவ கிசிம ஜாத்தியவாதியாக நெத்துவ தமிழ சிங்கள முஸ்லீம் ஜனதா அத்தோல் பந்தகன மட்ட அவரது விசித காக்கித்தரம் தேசபாலன கரண்ட மேசர அட்டவணி பார்லிமெண்ட் மட்ட அவசர தீபு ஜனதாட மங்கு ஸ்தூத்தி வந்து விசேஷமாக பசர பிரதேசம் தமிழ சிங்கள முஸ்லீம் ஜனதா గురువారు ఏవాగే తమై అనికుత్ వ్యావారం అతి సీల దీప సాయోగట మమ స్తుతి వంతేనో నేవత ఏవాగే మాదియట ఆత్మ విశేష స్తుతి వంతేనో మేరటింగ్ తమిళ సింగల ముస్లిం జాత ఎక్కుతుగరగడ ఎక్కుతుగల జాతి ఎక్కుతుగర రటక్ కెటియట మే ఇదిరేట త్యాండ లబన పార్లమెంట్ వేది అపి సీలమ అపి పార్లి సహోదర సీల దనా మ ఆరాధన కర్నో అపి సీల నేవత తంబేనోన అడుప అడు ఆగి మంటక వెర్దిల తిమోతరి జనతా వెచ్చే వెనివెం వెచ్చే మే సటన యం కిస్ దేకట వెర్ది మక్కల తిబన ఏక కనగాట వేళ సీల దనాట నెవత్ నెవత్ సరే స్తుతి వంతేరు నన్రి వణకం
స్తుతి గారు මන්ත්‍රීතුමා මීළඟට ගරු ඩී.වි. චානක මැතිතුමා ඔබතුමාට විනාඩි 16ක පමණ කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි ස්තුතියි. 2015 රැස්වෙච්ච පාර්ලිමේන්තු අණ්ඩායමේ අන්තිම සැසිවාරයේ ඔබතුමා මූලාසනයේ ඉන්න වෙලාවකම මට අදහස් දැක්වීම පිළිබඳව මම පළමුවෙන්ම සතුටු වෙනවා. ඒ වගේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න කැමති අවුරුදු 4 මාරක් තිස්සේ අපිත් එක්ක විශාල සටනක් කරලා අපිත් එක්ක අරගල කරලා උද්ඝෝෂණ කරලා පාදයාත්‍රා ගිහිල්ලා විශාල සටනක් දීලා අද අපිට ජනාධිපතිවරේ අගමැතිවරේ පත් කරගන්න ශක්තිය ලැබුණා. ඒ ශක්තිය ලැබීමේ අද ශ්‍රී ලාංකික ජනතාව ජාතියක් විදියට රටක් විදියට එකතු වෙලා ඒ ශක්තිය ලබා දුන්නා. මම පළමුවෙන්ම ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙමි. විශේෂයෙන්ම අවුරුදු 4 මාර තුල ඉතාමත් ලේසි කාලයක් නෙවෙයි මේ රටේ තිබුණේ. මොකද අද දැක්කම විපක්ෂ කණ්ඩායම කතා කරන විදියට එතුමල්ල අවුරුදු 25ක් 30ක් තිස්සේ විපක්ෂ එක දිගට හිටියා වගේ තමයි කතා කරන්නේ. එතුමල්ලට මතක නැහැ දැන් අවුරුදු දැන් මාස 3 මාස 4කට කලින් එතුමල්ල හිටියේ ආණ්ඩු පක්ෂයේ කියලා. අපි 2015 දැක්ක දේම තමයි නැවත වතාවක් අද පාර්ලිමේන්තුව තුල දැක්කේ. අද නැවත වතාවක් එදා වගේම නැවත වතාවක් චෝදනා එල්ල කරගෙන යනවා අපි දැක්කා. 2015ට කලිනුත් කතා කරා, ලැම්බෝගිනි ගැන කතා කරා, රත්තරන් අශ්වයෝ ගැන කතා කරා, ඩොලර් බිලියන 18ක් ගැන කතා කරා, ඊට පස්සේ ඩුබායි මැරියට් හොටෙල් ගැන කතා කරා, නාම රාජපක්ෂ මැතිතුමාලා ගැන කතා කරා, මේ වගේ විවිධ චෝදනා එල්ල කරා. හැබැයි ඔබතුමාලට අද විපක්ෂයේ කණ්ඩායමට අවුරුදු 4 මාර කාලයක් තිබුණා එතුමල්ලට ඒ කියපු දේවල් ඔප්පු කරන්න. ඒ වගේම එතුමල්ලට විශේෂ අධිකරණ පිහිටෙව්වා මාස 3න් නඩු අහලා ඉවර කරා. හැබැයි මේ සියලුම දේ කරලා චෝදනා එල්ල කරපු සියලුම දෙනා නිදොස් කොට නිදහස් වෙනවා තමයි අපි දැක්කේ. ඒ හින්දා මේ චෝදනා එල්ලවීම අද ජනතාවට අලුත් දෙයක් නෙමෙයි. මේ අවුරුදු 4 මාරෙම වෙච්ච දේ තමයි ඔබතුමල්ලා නැවත වතාවක් කරන්න. ඒ වගේම අපි දැක්කා රංජන් රාමනායක මැතිතුමාගේ හඬපටත් එක්කත් කොහොමද රටේ නීතියේ ස්වාධීනත්වය, ඒ වගේම රටේ පොලිසිය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා, CID එක කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා අපි දැක්කා. එහෙම නීතිය නවලා, පොලිස්පත්තුමාල එහෙම නීතිය නවලා, ඒ වගේම CID මේ ඔක්කොම එකතු වෙලා ඔබතුමල්ලට ඒකාබද්ධ විපක්ෂයේ කාලේ හිටපු අය දඩයම් කරගන්න අමාරු වුණා. හැබැයි අද වෙද්දී නැවත වතාවක් ඒ විදියටම චෝදනා මාලාවක් ගෙනෙල්ලා තියෙනවා. හැබැයි ඔබතුමල්ලට මතක් කරන්න කැමතියි ඔබතුමල්ලගේ කාලය තුල, ඔබතුමල්ලගේ කාලය තුල අඩු ගානේ 2015ට කලින් වැරද්දක් වුණා කියලා හිතනවනම් ඒවට දඩුවල් ලැබෙනවවත් අපි දැක්කේ නැහැ. හැබැයි අද රටේ නීතිය ස්වාධීනත්වයේ වෙලා අද රටේ දේශපාලන අධිකාරිය ජනාධිපතිවරයා අගමැතිවරයා අමාත්‍ය මණ්ඩලය අද නීතියට අතපොවන්නේ නැති බවක් තමයි පේන්නේ. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපේ කඳුර තියෙන වෙලාවෙම සභාපතිකත් දරපු අයට, ඒ වගේම හිටපු කණ්ඩායම් වලට පවා අද මේ නීතිය ඉස්සරහා දඩුවල් ලැබෙන බව පේනවා. අද පේනවා කවුද කියලා බලන්නේ නැතුව, තනතුර බලන්නේ නැතුව සියලුම දෙනාට එක විදියට දඩුවල් ලැබෙන බව පේනවා. ඒක තමයි අද රටේ ජනතාව ඉල්ලපු වෙනස. ඒ වෙනස අද ජනතාවට ලැබෙමින් පවතින. ඒ වෙනසට අද ජනතාව සතුටින් ඉන්නේ. අද විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාලයි ගුවන් සමාව ගැන විශාල වශයෙන් කතිකාවතක් යෙදුණා. මම දැක සමහර තැන් වල කතා වෙනවා අපේ නලින් බණ්ඩාර මැතිතුමා මේම කියනවා මේක බැදුම්කරේටත් එහා ගිහිපු පාඩුවක් කියලා. හැබැයි එතුමන මතක් කරන්න කැමති බැදුම්කරේ පාඩුවේ ඉලක්කම එතුමන තාම තේරුම් ගැනීම අමාරුවක්ද කියලා මට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද බැදුම්කරේ එක පැත්තකින් පාඩුව විතරක් රුපියල් ට්‍රිලියනයක්, කෝටියේව ලක්ෂයක් තමයි බැදුම්කරේ පාඩුව. ඒ ඍජුව, ඒ වගේම වක්‍රව ඩොලර් එක කඩාගෙන වැටීමේ හින්දා ණය බර වැඩිවීමෙන් විතරක් තව ට්‍රිලියනයක් පාඩුණා. අපි එකතු කරලා ගත්තොත් ට්‍රිලියන 2ක් රටේ සමස්ත ණය බරේ 20%ක විතර මුදලක් මේ බැඳුම්කරේ හින්දා තමයි මේ පාඩුව සිදු වුණේ. හැබැයි මේ බැඳුම්කරයයි මේ ශ්‍රී ලංකන් එයාලයින් එකයි මෙතුම එක දැනකට ගේන්න කතා කරා. හැබැයි ශ්‍රී ලංකන් එයාලයින් එකේ පාඩුව ඒ වගේ වංචාවක් මොනවාරි සිදු වෙලා තිබුණා කියනවා. හැබැයි අනිවාර්යෙන් අපි ඒවට දඬුවම් දෙනවා. අනිවාර්යෙන්ම අපි පක්ෂ බලන්නේ පාට බලන්නේ නිලතල බලන්නේ මේ සියල්ලටම දඩුවන් දෙන එක අපි අනිවාර්ය ස්වාධීන අධිකරණයක් තුල ඒ වගේම ස්වාධීන පොලිසියක් තුල අපි අනිවාර්යෙන්ම සිදු කරනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ දැන් එදා 2014 පාඩුව වගේ 2019 වෙනකොට පාඩුව 4 ගුණයක් වෙලා තියෙනවා. පාඩුව 4 ගුණයක් වෙලා තියෙනවා. එතකොට 2014 යම් කිසි ආකාරයක වංචාවක් තිබුණා නම් ඒ වගේ 4 ගුණයකින් වංචාව වැඩි වෙලා තියෙනවා යහපාලන ආණ්ඩුව ගා. ඒ වගේම 2016 ගත්තත් 17 ගත්තත් 18 ගත්තත් එන්න එන්නම පාඩුව වැඩි වුණා මිසක් අඩු වුණා කියලා පේන්නේ නැහැ. ඔබතුමාලා ගත්තොත් 2019 විතර මිලියන 44,000ක පාඩුවක් ශ්‍රී ලංකන් එයාලයින් එකේ සේද. මේක සාමාන්‍යයෙන් 2014ට සාපේක්ෂව 4 ගුණයක පාඩුවක්. එතකොට එදා හොරකමක් වංචාවක් තිබුණා නම් ඒ වගේ 4 ගුණයක වංචාවක් වෙලා තියෙන බව අපිට පැහැදිලිව පේනවා. ඒ වගේම අපි දැක්කා දිගින් දිගට විපක්ෂ කණ්ඩායම කියපු කතාවක් තමයි එතුමාලා රටේ සුබසාධනය වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් ඕනෑම කටයුත්තකදී එතුමාලා සහයෝගය දක්වනවා. හැබැයි අපි අද දිනේ සහයෝගයත් දැක්කේ නැහැ. ඕකෙින්දම තමයි අපි අයවැයක් ගෙනාවේ නැත්තේ. අපි දැනගෙන හිටිය ඔබතුමාලා කටින් කියන දේවල් හැමදේම පාර්ලිමේන්තුව ඇතුලේ වෙන්නේ නැහැ කියලා. අද එක්සත් ජාතික පක්ෂය කිව්වා අයවැයක් ගේන්න අපි සහයෝගය දෙනවා. හැබැයි අද දුන්නද සහයෝගය? අද අපි මේ යෝජනාව ගේන්න හේතුව තමයි අද පොහොර සහනාධාරය ලබා දෙන්න, සෞඛ්‍ය සේවාවේ අවශ්‍ය ඒ සහන ටික ලබා දෙන්න, ඒ වගේම ළඟම පහසල හොඳම පාසල් ව්‍යාපෘතියේ සල්ලි ටික ගෙවන්න, ඔබතුමාලගේ රන්මාවත් ගම්පෙරළිය මේ පාරවල් වල සල්ලි ටික ගෙවන්න. මොකද ඔබතුමාලා අතුරු වේ ගේනකොට මේ කිසිම දෙයක් මේ වැතුලත් කරලා තිබුණේ නැහැ. මේක ඇතුලේ ඒවට මුදල් වෙන් කරලා තිබුණෙත් නැහැ. මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබුණෙත් නැහැ. හැබැයි මැතිවරණේ ඉලක්ක කරගෙන විතරක් ඔබතුමාලා මොකද්ද කරේ? හදාගෙන ගියා. කමන්නේ පාරවල් හදපු එක. අපේ රටේ පාරවල් හැදුනේ. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ගෙවන්න කියලා යෝජනාවක් ගෙනාම අඩුම ගානේ ඔබතුමාලගේ හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට තමයි ඒව දීලා තිබුණේ. හැබැයි එහෙම වෙලත් ඒ සමාගම් වලට ගෙවන්නවත් ඔබතුමාලේ අවස්ථාව ලබා දුන්නේ නැහැ. අද විශේෂයෙන් මේව ගෙවීම් කරන්නේ නැති වෙනකොට අහිංසක කම්කරුව දක්වා මේක බලපානවා. අහිංසක ගොවිය දක්වා මේව බලපානවා. මේ සියල්ලටම මේ විපක්ෂයේ වක් කියන්න ඕන. අද මෙතුමාලා නිතරම හඬ දෙනවා පෙන්ෂන් එක ගෙවන්නේ නැහැ කියනවා, විවිධ චෝදනා එල්ල කරනවා. හැබැයි ඒව ගෙවන්න මුදල් හොයන්න ඒ පාර්ලිමේන්තුවට අතුරු අය වේ ගේනකොට අද ඔබතුමාලා විරුද්ධ වුණා. ඒ වගේම ඔබතුමාලට මතක් කරන්න කැමති, ඔබතුමාලා අපිට බාර දුන්නේ මොන වගේ ආර්ථිකයක්ද? භාණ්ඩාගාරයේ හිස් කළා එක රුපියලක් නැතුව ආර්ථිකේ කාලා විනාශ කරපු ආර්ථිකයක් තමයි ඔබතුමාලා අපිට බාර දුන්නේ. හැබැයි ඔබතුමාලට 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමා බාර දුන්නේ හිම ආර්ථිකයක් නෙමෙයි. දකුණු ආසියාවේ අංක 1 සංවර්ධනය වෙමින් තිබුණු රට තමයි ඔබතුමාලට බාර දුන්නේ. අපි ඉන්දියාවටත් වැඩිය උඩින් හිටියි. හැබැයි අවාසනාවකට ඔබතුමාලා අපිට බාර දුන්නේ හිම රටක් නෙමෙයි. ඔබතුමාලා අපිට බාර දීපු රට තමයි ඉතියෝපියාව, සෝමාලියාව, ඊටත් වැඩිය දුගී බවින් යටත් වෙච්ච ආර්ථික සංවර්ධන වේගය 1.8කට ගෙනෙලා ආර්ථිකේ විනාශ කරපු රටක් තමයි ඔබතුමාලා බාර දුන්නේ. කිසිම විදියක රජයට මුදල් එන්නේ නැති රටක් තමයි ඔබතුමාලා බාර දුන්නේ. හැබැයි ඔබතුමාලා නිතරම කියන ඔබතුමාලා කරපු වීරක්‍රියා ගැන. මොනවාද කරපු වීරක්‍රියා? කිව්වේ වක්‍ර බදු අඩු කරනවා කියලා. අහිංසක ජනතාවගේ දුප්පත් ජනතාවට ගහන බදු ටික අඩු කරනවා කිව්වා. ඒව තමයි 2015 පොරොන්දු. හැබැයි මොකද වුනේ? බදු දෙගුණයක් වුණා. වක්‍ර බදු 182ක් වෙනකොට අහිංසක මිනිහට ට්‍රිලියනයකින් බදු වැඩි වුණා. කෝටි ලක්ෂයකින් බදු වැඩි වුණා ජනතාවට. එක පැත්තකින් කිව්වා රජයේ සේවකයාට රුපියල් 10,000කින් පඩි වැඩි කරා කියලා, අනිත් පැත්තට 18,000ක් විතර සාක්කුවෙන් ඔබතුමාල එළියට ගත්තා. ඒක තමයි මූර්ත වැටුම ගත්තම හැම දිස්සෙම අපි දැක්කේ 2014ට සාපේක්ෂව මූර්ත වැටුමේ අඩුවක් තිබුණේ. Tamanට ලබා ගන්න පුළුවන් භාණ්ඩහස් සේවා ප්‍රමාණයේ විශාල අඩුවක් මිසක් වැඩිවීමක් ඔබතුමාලගේ පඩි වැඩිවීමත් එක්ක තිබෙන්නේ නැහැ. ඒක තමයි ජනතාව ඒක දැනුණා. ඒකෙින්ද තමයි ඔබතුමාලා අවුරුදු දෙකක් යනකොටම ප්‍රාදේශ සභා මැතිවරණයෙන් එළියට දැම්මේ. ඒ වගේම අද මට දැක්ක නිතරම කතා වෙච්ච දෙයක් තමයි තව කතාවක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා අවුරුදු 3ක් ණය ගෙවන එක පොඩ්ඩක් පහු කරලා දෙන්න කිව්වා කියලා. හැබැයි ඔබතුමාලා හිතලා බලන්න කවුද මෙතෙන්ට මේ රට ගෙනාවේ? ඔබතුමාලා ඒ කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ අවුරුදු 10ටම ගත්තේ බිලියන 5000යි ණය ගත්තේ. හැබැයි මේ බිලියන 5000 කරපුවා පෙන්වන්න අපිට ඕන වඩාත් වැඩිය දෙනවා. හයිවේ තියෙනවා, නොරොච්චෝලේ තියෙනවා, වරායේ තියෙනවා, ගුවන්තොටුපළ තියෙනවා, හැමතැනම සංවර්ධන ව්‍යාපෘති දිනවා අපිට පෙන්න. හැබැයි ඔබතුමාලගේ කාලේ 1948 ඉඳන් 2014 දක්වා ගත්තට ණය ප්‍රමාණයට වැඩිය ඔබතුමාලා ණය අරන් තියෙනවා. බිලියන 7500කට ආසන්න ප්‍රමාණයක් ණය අරන් තියෙනවා. හැබැයි කරපු දෙයක් කො? කරපු දෙයක් අපිට පේන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ ගෙනෙල්ලා ආරම්භ කරපු හයිවේ ටිකවත් විවුර්ත කරගන්න බැරි වුණා. හයිවේ ටික හදාගන්න බැරි වුණා. ඔබතුමාලගේ අවුරුදු 4 මාරෙම හයිවේ දික් වෙන්නේ කිලෝමීටර් 9යි. කිලෝමීටර් 9යි හැදුවේ. හැබැයි බිලියන 7500කට වෙච්ච දේකුත් නැහැ. එක පැත්තකින් මහ බැංකුවේ මංගොල්ලෙත් එක්ක ඩොලරෙක් කඩාගෙන වැටිච්ච හින්දා බිලියන 1000ක් මේ වුණා. ඊට පස්සේ මහ බැංකුව බැඳුම් කරේ වංචාවත් එක්ක බැඳුම් කරවල තිබ්බ විදේශ ආයෝජන ටික අරගෙන ගියා. රටේ මහ බැංකුවේම මංගොල්ලකද්දී කවදාවත් විදේශ ආයෝජකයෝ වෙයිද? ඒ වගේම අපේ රටක් වශයෙන් අපිට මෑත ඉතිහාසයේ අපි විශාල ප්‍රශ්න වලට යුද්ධවලට මුහුණ පාලා තියෙන විවිධ ගැටුම් වලට අපි මුහුණ පාපු රට. හැබැයි යුද්ධය ඉවර කරයින් පස්සේ අපේ රටේ එක දියක් විතරක් එක දිගටම ඉහළට ආවා. ඒ සංචාරක ව්‍යාපාරය, සංචාරක කර්මාන්තය විතරයි ඔබතුමාලගේ කාලෙත් ඒ විදියටම ආවේ. 2013 ගත්තොත් නිව්යෝක් ටයිම්ස් කියන විදියට ලංකාවම තමයි හොඳම තැන සංචාරය කරන්නේ. 2014 ලෝන්ලි ප්ලැනට් වලට අනුව ලංකාව තමයි හොඳම රට සංචාරය කරන්නේ. 2018 ඔබතුමාලත් ඒක ලබා ගත්ත ලෝන්ලි ප්ලැනට් වල. 2019ටත් ඒක ලැබුණා. සෑම අවුරුද්දකම සංචාරකයෝ ලක්ෂ 2කින් 3කින් අවුරුද්ද ගානේ වැඩි වුණා. හැබැයි මොකද කරේ? ජාතික ආරක්ෂාව කියන එක ඔබතුමාලට අමතක වුණා. රටේ යුද්ධය ඉවර වෙනකොට නැවත වතාවක් රට ඇතුලේ ගැටුමක් ඇති වෙන්න පුළුවන් කියලා ඔබතුමාලට අමතක වුණා. අද විපක්ෂය එදා ආණ්ඩුවේ හිටපු කණ්ඩායමට අමතක වෙච්ච එකෙන් අන්තිමට පාස්කු ප්‍රහාරය සිදු වෙනවා. බුද්ධිංශ වාර්තා 91ක් තියෙනවා. මේ සියල්ලම තියෙද්දි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අන්තිමට සංචාරක ව්‍යාපාරය සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. ඒවයි ප්‍රතිඵල අද අපි විඳින්නේ. අද ඒවයි ප්‍රතිඵල සංචාර ව්‍යාපාරයේ දෙන සියලුම දෙනා අද ඒව භුක්ති විඳිනවා. එක විදියට අද හෝටල් එකකට සංචාරකයෝ එන්නේ. අද ඒ තත්ත්වය ඉතාමත් අමාරුවෙන් ටික 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 අද රටේ පිටරටියන්ගේ විශ්වාසය වැඩිවීමත් එක්ක දැන් අපි ටික ටික හදාගෙන යනවා. හැබැයි අපේ අවාසනාවකට නැවතත් කොරෝනා වෛරසය ආවා. ඒකත් එක්ක නැවත වතාවක් අඩුවක් තියෙනවා. හැබැයි අද අපි සටන් කරන්න වෙලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරයේ ගත්තත් විශේෂයෙන්ම ළඟ තියෙන තායිලන්තය, ඒ අනිත් පැත්තෙන් ඉන්දුනීසියාව, ඒ වගේ ඉතාමත් අඩු මුදලට සේවා සපයන රටවල් එක්ක තමයි අපිට තරඟ කරන්න තියෙන්නේ. හැබැයි එහෙම තරඟ කරනකොට අපේ හෝටල් රූම් එකේ මිල වැඩිනා, අපේ කෑම මිල වැඩිනා, සේවා සැපීමේ මිල වැඩිනා, ඇයි අපේ රටට එන්නේ? එහෙම එන එක ගැන හිතලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමෙන් තීරණයක් ගන්නේ සංචාරක ව්‍යාපාරයේ තියෙන වැට් එක 100% කරා. විශේෂයෙන්ම දේශීය අමුද්‍රව්‍ය 60%කට වැඩි. අපේ දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් වැට් එක 0% කරනවා. හැබැයි මොනවද ඔබතුමාලා කතා කරේ අද? අද කතා කරන එක්කෙනා බදු අඩු කරපු එකට තමයි විරුද්ධ වුනේ. බදු අඩු කරපු හින්දලු මේ ප්‍රශ්න. හැබැයි ඔබතුමාලා අර බෝම්බ ගහනකොට සංචාරක වෙනකොට නැවතිච්ච එකෙන් අර අහිංසක ජනතාව සංචාරක ව්‍යාපාරින් නැයි කොහොමද බදු ගෙවන්නේ? කොහොමද ඒ ව්‍යාපාරය නගා සිටවන්නේ? කොහොමද කියලා ඔබතුමාලා හිතන්නේ? ඔබතුමාලාගේ තියෙන්නේ තමන්ගේ දේශපාලන ඌමනාව මත අහිංසක ජනතාවට ලැබෙන්න තිබ්බ ඒ සියලුම දේ අද ඔබතුමාලා නැති කරා. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක කාලයක් පමණ ඔබට තිබේ.
ඒ වගේම මම මතක් කරලා දෙන්න කැමති ඔබතුමාලගේ කාලේ රැකියා දසලක්ෂ පොරොන්දු, ඒ වගේ පොරොන්දු රාශියක් අපි දැක්කා. හැබැයි මොකද වුනේ? අන්තිමට මහ බැංකු වාර්තාවම සාක්ෂි දරනවා 482,000කට රැකියා හිමි වුණා. 482,000. හැබැයි නැවත වතාවක් අද රටේ ඒ විශ්වාසයත් එක්ක අපි විශ්වාස කරන රටේ නැවත රැකියා අවස්ථා ඇති වෙයි. ඍජුවකියා ඒ වගේම වක්‍රව රැකියා අවස්ථාන් ඇති වේ. අද රටේ ජනතාවට විශාල විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. රටේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. රටේ ආයෝජකයන්ට විශාල විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අද විදේශ රටවලින් එන ආයෝජකයන්ට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා අපිට පුළුවන් වේවි මේ විනාශ කර ආර්ථිකය මේ විනාශ කරපු රට නැවත වතාවක් ගොඩනගන්න. ඒ වගේම ඔබතුමාලට මතක් කරන්න කැමති 31 යෝජනා මගින් අපේ රට කොහොමද පාවා දුන්නේ කියලා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න, ඒ වගේම රටේ හමුදාවට දඩුවම් කරන්න. අද ඇමරිකාවේ ජනාධිපතිවරයා කියන්නේ තමන්ගේ රටේ හමුදාව යුද අපරාධ කරත් එතුමන්ලට පිට රටින් ආවොත් කවුරු හරි දඩුවම් දෙන්න හරි විදේශ අධිකරණ වලින් හරි ආවොත් මොකද්ද කරන්නේ? ඒගොල්ලොට වීසා දෙන්න නැතුව හරවල යනවා. හැබැයි ඔබතුමන්ල මොකද්ද කරේ? අද විපක්ෂයේ ඉන්න කණ්ඩායම එදා කරේ තමන්ගේ රටටම විරුද්ධව තමන්ම ගිහිල්ලා යෝජනාවක් බාර දුන්නා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න, තමන්ගේම රටේ හමුදාවට දඩුවම් කරන්න. එහෙම තමයි ඔබතුමන්ලා රටට ද්‍රෝහිකම් කරේ. හැබැයි අද ඒව වෙනස් වෙනවා. දැන් අපි 31 යෝජනාවෙන්
ඉල්ලාස්සෙනවා.
ඒ වගේම ක්‍රමානුකූලව අවසන් මම තප්පරයෙන් අවසන් කරනවා. ඒ වගේම ක්‍රමානුකූලව එකින් එක මේ රට හැදීගෙන යනවා. මම විශ්වාස කරනවා ඊළඟ පාර්ලිමේන්තුවත් විශේෂයෙන්ම රටට ආදරය කරන, ගමට ආදරය කරන අපේ රට හදන්න පුළුවන් කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට එක් වේවි කියලා බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.